භූමිය එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අද 2021 බක්මහහෙවත් අප්‍රේල් මාස 7 වෙනි බුද දින අපි ඔබේ නිවහනට එන්නේ ලෝවට තොරතුරු රැගෙනයි. බක් මාසය බෞද්ධයන්ට වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමරු බුද්ධ වී පස්වන වසරේදී දෙවනි වරට ලංකාවට වැඩම කළ නිසා. මහා උදරයක් ඇති මහෝදර, පොඩි උදරයක් ඇති චූලෝදර යන ඥාතීන් දෙදෙනා අතර මැණික් පුටුවක් හේතු කරගෙන යුද්ධයකට අරැදීම නිසා එය සමතුලිතයකට පත්කිරීමේ අදහසින් උන්වහන්සේ නාගදීපයට වැඩියා. යුද්ධයක ඵල විපාක තේරුම් කර දීමෙන් පසු උන්වහන්සේ එහි සිටි පිරිසට කෝකලික ජාතකය දේශනා කළා. කැලණියේ රජකළ මණියක්කික රජතුමා මේ පිරිස අතර සිටියා. දේශනාවට සවන් දුන් ඔහු බෞද්ධෙක් වී නැවත වරක් ලංකාවට පැමිණ තමන්ගේ පුරවරය වූ කැලණියටත් වඩින්න කියා ආරාධනා කළා. දේශනාව පැවැත්වූ තැන රාජායතන නම් දේවාලයක් ඒ නාග රජවරු දෙදෙනා ඉදි කළා. පසු කලෙක දෙවැනි අග්බෝ රජු මෙය විහාරයක් බවට පත් කළා. නාගදීපයේ ඇති මේ දේවාලය ඉන්පසු රාජායතන විහාරය ලෙසින් හැඳින්වුණා. බක්මහ ශ්‍රී ලාංකිකයන්ට තවත් විදිහකට වැදගත්. සිංහල හා දෙමළ අවුරුද්ද සැමරෙන්නේ බක් මාසයේ නිසා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසෙන අවස්ථාව අලුත් අවුරුද්දකට පෙරුම් පිරීමක්. ඉතින් ගේ දොර පිරිසිදු කර අලුත් ඇඳුම් ඇඳගෙන කිරිබත් ලුණු මිරිස් එක්ක කොකිස් කැව මුංගුලි ආස්මි අනාදී රස කැවිලිදි සමගින් පවුලේ සියලු දෙනා එකට එකතු වී ඒවා අනුභව කිරීම එදාට වැදගත් සිරිතක්. ගනුදෙනු කරන අතර තෑගි හොමාගුරු කර ගැනීම, වැඩිහිටියන්ට බුලද්දී වැඳ පුදා ගැනීම, පන්සල් යෑම යනාදී තවත් චාරිත්‍රයි. කොවිඩ් රෝගය අස්සේ එළඹෙන මේ අලුත් අවුරුද්ද කෙසේ හෝ පවුලේ අය සමග ගත කරන්නට ඉඩ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල ලැබෙන එන්නත මගින් සියලුම දෙනා ආරක්ෂා වේවා. සුබ නිරෝගී නව වසරක් උදා වේවා.
කටයි සුපන කතයි දෙගුරුන් හට බුලත් අතයි අපුන් කටයි සුපන කතයි දෙගුරුන් හට බුලත් අතයි ලැබුවලු තවුරු දෙකිරි ඉතිරේ අපට දෙතයි
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්දේ ඇවිල්ලා
සොහන සොයාගිය ගුවන් නියමුවා ඇහෙලේ පොළ නම කිව් පමණින්ම අපට මතක් වන්නේ අපගේ වීර සිංහල පරම්පරාවක් ගැනයි. 1773 මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ ඇහෙලේ පොළ ග්‍රාමයේ උපත ලැබූ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න ජයතිලක ඒකනායක අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේගේ හෙවත් ඇහැලපල මහා අධිකාරම් මියගියේ 1829 අප්‍රේල් මස 4 දින මුරිසි දිවයිනේදී. තවත් නමගිය වීරෝධාරා පරම්පරාවක් වූ කැප්පෙටි පොළ දිසාවගේ නැගෙනිය ඔහුගේ බිරිඳ වුණා. ඇහැලේ පොළට පුතුන් දෙදෙනෙක් හා දියණියක් සිටියා. 1811 සිට 1814 දක්වා එතුමා එවකට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මහා අධිකාරම් ලෙස කටයුතු කළා. අවංකව පාලන කටයුතුවල නිරත වීම නිසා රජතුමා ඔහුට ගරු කළා. මේ කිට්ටු සම්බන්ධය කෙරෙහි වෛර බැඳගත් මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ යන නිලමේලා දෙදෙන බොරු කේලාම් කියා රජුගේ සිත සැකයෙන් පිරිපීමට කටයුතු කළා. මේ දිනවල සබරකම් වූ ජනයා අතර නොසන්සුන් තත්ත්වයක් පැන නැගුණු හේයින් රජතුමා එය සන්සුන් කිරීම පිලිස ඇහැලපොළ සබරගමුවට යවුවා. නමුත් බොරුගොතා මේ දෙදෙනා කෙටවීම මොල්ලිගොඩත් එක්නැලිගොඩත් අතහැරියේ නැහැ. තම සැමියා නැති අතර ඇහැලපොළ වලව්වට පැමිණි රජතුමා එම කුමාරිහාමිට ආයුතු යෝජනාවක් කළ පසු ඇය හොඳටම බැනවැදී රජතුමාව පන්නගත්තා. කේන්තියෙන් ගිය ඔහු ඇහැලපොළ රාජද්‍රෝහි වැඩ කරන බවට චෝදනා කර ඔහු එල්ලීමට අනදුන් විට ඇහැලපොළට කිසිවක් කර කියා ගන්න බැරිව පහතරට ඉංග්‍රීසීන් වෙත ආරක්ෂාව වෙත පැන ගියා. ඇහැලපොළ අල්ලා ගන්න බැරිව වෛරයෙන් පසුණු රජු එම පාලිය කුමාරිහාමිගෙන් හා දරුවන්ගෙන් ගත්තා. පුතුන් දෙදෙනාගේ ගෙල සිඳවා මැරෙව්වා. බිලින්ද දියණිය වංගෙඩියේ දමා කෙටෙව්වා. කුමාරිහාමි ඇතුළු සේවක සේවිකාවන් බෝගම්බර වැවේ ගිල්වා මැරෙව්වා. මේ සියලු දේ රජු හා මොල්ලිගොඩ පත්තිරිපුවේ සිට බලා සිටියේ කොහොමද කියා සිතන්නත් අමාරුයි. මේ අසාධාරණ හා කටුක සිදුවීම් නිසා මහජනයාද රජු කෙරෙහි කලකිරීමෙන් පසු වුණා. එයින් ප්‍රයෝජනය ගත් ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන් රිග් 1815 උඩරට ආක්‍රමණය කරන විට එම හමුදාවට ගමන් කිරීම උදෙසා තමන්ගේ ඉඩකඩම් විවෘත කර දුන්නේ මොල්ලිගොඩ සහ එක්නැලිගොඩයි. ශ්‍රී වික්‍රම රජතුමා අල්ලාගත් පසු ඔහු කොළඹ ගෙනවිත් ටික කාලෙකින් ඉන්දියාවේ වෙල්ලෝර් නගරයට යවා එහි සිරකරුවෙකු ලෙස මිය ගියා. ඒ අතර නැවත උඩරට පැමිණි ඇහැලපොළට විරුද්ධව නැවත අපේම නිලමේලා ගතු කේලම් ඉංග්‍රීසින්ට කීවා. ඔහු රජවීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසූ පසු ඉංග්‍රීසින් ඇහැලපොළ කොළඹට ගෙනවිත් එතුමාව මුරිසි දිවයිනට පිටුවහල් කළා. ඔහු එතනට යන විට ඉහගම, කොහොක්කුඹුර, හපන්ගම, මත්තම ගොඩ, මීගහ පිටිය, අමගස් පිටිය, ගොඩහදර, වැය උඩපොළ ආදී සිංහල නායක පිරිසක් එහි සිරකරුවන් ලෙස සිටියා. ඇහැලේපොළ නිලමෙට සුදු සේවකයින් කරදර කළා. නාන වතුර බැරලයට සුරුට්ටු කොට අඟුරු කැලි දැම්මලු. මේ නිසා ඔහු නිතර ලෙඩ වෙන්න පටන් ගත්තා. ඔහුට ප්‍රතිකාර කළේ ඩිකරන් නැමැති වෛද්‍යවරයායි. තමාගේ ජීවිතය අවසන් වන බව දැනගත් ඇහැලපොළ තම අන්තිම කැමැත්තත් ලියා තැබුවා. තමන්ගේ සොහන මත තමන්ගේ සම්පූර්ණ නාමයන් ලියා සටහන් කළ යුතු බව ඔහු ලීවා. එතන සිට අනිත් සිංහලියෝ ඉංග්‍රීසින්ගේ අවසරය ඇතිව එය ඉෂ්ට කළා. මේ සොහොන සොයන්න බොහෝ වෙහෙස වුණේ වසර 20ක්ම සිංගප්පූරු ගුවන් සේවයේ කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ එල්මෝ ජයවර්ධනයි. ඔහුගේ මහත් අභිලාෂයක් වුණේ ඇහැලේ පොළ සොයාගන්නයි. දකුණු ආසියාවේ දූපත් රටවලට නිතරම පියාසර කළ ඔහු මුරිසි දිවයිනට ඇවිත් මේ ගැන සොයා බැලුවා. හෝටලයක සිටි වකවානුවේදී ඔහු දැනගෙන සිටියේ එම ස්මාරකය තිබෙන්නේ පම්පල මූසි කියන ස්ථානයක කියලයි. හෝටලේ අය කිව්වේ පම්පල මූසි කියන ප්‍රදේශය කොළඹටත් වඩා විශාල ප්‍රදේශයක් බවයි. ඉතින් නොදන්නා සොහොනක් සොයාගන්නේ කොහොමද? නමුත් මේ නියමුව තම අරමුණ අතඇරියේ නැහැ. කාර් එකක් කුලියට ගත් ඔහු පම්පල මූසි වෙත පැමිණියා. සොහොන් කොත්වල තිබුණු බොහොමයක් ප්‍රංශනම්. තමාගේ සෙවීම නතර නොකොට ඔහු සොහොනක් පාසා ඇවිද්දා. මේ වගේ පම්පල මූසි තිබූ සොහොන් බිම් කීපයකම සොහොන් බලන්න ගියා. ඒත් සොයාගන්න බැරි වුණා. කාරකට නැගී යන විට උක්කස් කැලෑ අතරින් සුදු පාට ප්‍රසන්න ස්මාරකයක් ඈත තිබෙනවා දුටුවා. වාහනය නතර කර ඔහු ඒ දෙසට ගිය විට ඔහුට පෙනුනේ සුදු පාට හුණුගේ අවට හොඳට පිරිසිදු කර තිබූ ඇහැලපොළ සොහොනයි. ඒ සොහොන් බිමේ නම ශාන්ත ඇන්ඩ්‍රූ සුසාන භූමියයි. වසර 200කට ආසන්න කාලයකට පසු මේ වගේ මෙතන පිරිසිදු කර රැක බලාගන්නේ කවුද? පරවීගිය මල්වඩ මක්ද හුදුටුවා. මෙලෙසින් සිංහල නායකයාට ගරු කරන්නේ කවුද? මේ කපිතන් එල්මෝගේ සිතට ආපු ප්‍රශ්නයි. එහි පිටුහල් කළ අයගෙන් පැවති එන සිංහල පරම්පරාවක් තමම මුරුසි දිවයිනේ ඉන්නවද? ඉංග්‍රීසින් තවත් රටවල් වලට පිටුහල් කළ සිංහලයන්ගෙන් පැවති එන්නන් සිටිනවාද? දැනට උත්තර සොයාගෙන නැහැ.
නිතර නොදකින මල් වර්ග. පරසතු මල් හෙවත් ඉංග්‍රීසියෙන් වයිට් ජින්ජර් නමින් ඇඳින්වෙන මේ ඉඟුරු පවුලට අයත් මල් විශේෂය වැවෙන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු ආසියාතික රටවලයි. මෙම මල සමනලයේ රූපය ගන්නා නිසා සමහරු මෙයට බටර්ෆ්ලයි ෆ්ලවර් කියලාත් අඳුන්වනවා. මේ මල් පිබිදෙන්නේ රාත්‍රී කාලයේදී. මදාරශාක හා මල් ගැන තොටගම්මුවේ රාහුල හිමි ලියු සැලලිහිණි සංදේශේ 25 වැනි කවියේ සඳහන් වෙනවා. සක්විති රජ මදාරා මල් 7 මිටක් බුදුන් වහන්සේට පූජා කළ බව බෞද්ධ සාහිත්‍යයේ කියවෙනවා. මේවා වර්ග තුනකින් යුක්තයි. ගජ මදාරා, මල් මදාරා හා වල් මදාරා යනුවෙන්. මල් හටගන්නේ මැයි මාසයේ. මේ ශාකහ මල් සතුන් ස්පර්ශය කරන්නේ නැහැ. හෙළ වෙදකමට එහි මල් කොළ අරටු ප්‍රයෝජනට ගන්නවා. අනුරාධපුරයේ රජකල බුද්ධදාස වෙදරජු මදාරා මල් වෙදකමට සහාය කරගත් බව වාර්තා වෙනවා. කවිකාර ඇලපාත මුදලි මදාරාලියෙන් සාධාරණ බස්තමක් පාවිච්චි කළාලු. ඉන්දියාවේ උපත ලැබුවද දැනට ලංකාවේද වැවෙනවා. ගම්පහා වික්‍රමාරච්චි විශ්වවිද්‍යාල බිමේ, රත්නපුර මාරපණ පිරිවෙන් බිමේ හා රත්නපුරේ ජාතික කෞතුකාගාර බිමේද දකින්න හැකියි. නිල්පුල් හෙවත් නිල්මානෙල්. මේ මල් වර්ගයේ ඉංග්‍රීසියෙන් ඇඳින්වෙන්නේ බ්ලූ ලෝටස් කියලා. ඉන්දියාවේ හා ඒ අවට රටවල ජලය සෑදෙන මල් විශේෂයක්. සංස්කෘත හා පාලි පොත්වල මේ මල කුවාලය, ඉන්දීවර, නිලුප්පලා, නිලෝත්පල, නිල්පුල් නමින් ඇඳින්වෙනවා. ලංකාවේ නිල්මානෙල් කියන්නේද මේ පුෂ්පයටමයි. ඉන්දියාවේ හයිදරාබාද් ප්‍රාන්තයේද බංග්ලාදේශීද ජාතික පුෂ්පය නිලුපුල් වේ. ලංකාවේ ජාතික පුෂ්පයද එයයි. බුදුන් වහන්සේගේ ශ්‍රීපතුලේ සටහන් වී ඇති මල් රූප අතර නිලුපුල් මලද එකක් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇත. මේගන් මාකල් විවාහයේදී ඇය පැරණි වේලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මසා නිම කර තිබුණේ නිල් මාලල් හෙවත් නිලුපුල් මලක්ය. කඩුපුල් මල් ඉංග්‍රීසියෙන් Queen of the Night නමින් ඇඳින්වෙන මේ මලේ උද්භිත නාමය Epiphyllum occipitalum යනුයි. මේ මල් වර්ගය ලෝකේ වැඩිම මිලක් නියම කරන ලද මල් වර්ගයක්. ඒවා පිපෙන්නේ රෑ 10ත් 11ත් අතරේ. එළිවෙනකොටම මල් පරවෙනවා. මෙක්සිකෝ හා කැරිබියන් දූපත්වලට විශේෂ වූ මල් වර්ගයක්. නාරිලතා මල් ඉන්දියාවේ බසින් නාරිලතා ලෙස ඇඳින්වෙන මේ මල් වර්ගය පිවිදෙන්නේ හිමාලයේ කියලා විශ්වාස කරනවා. සිංහල බසින් එය ලය තඹරා ලෙස ඇඳින්වෙනවා. පිපුරු මල ස්ත්‍රී රූපයක ආකාරය ගන්නා නිසා මෙය නාරිලතා ලෙස අඳුන්වනු ලබනවා. මෙවැනි මල් වර්ගයක් ලොව නොමැති බවත් හුදෙක් බෞද්ධ මිත්‍යා කතා අතර සඳහන් වෙන බව සමහරු කියනවා.
නාරිලතා මලේ ඔබේ පුළුළු කුලේ හැපෙන්නද යාන්තමට වගේ
We'll be right back. කුලේ හැප්පෙන්නද යාතමට වගේ ඔය කාන්තිමත් නෙතු දැලේ රස්නෙන් මත්තුනාට කමක් නැද්ද කෙල්ලේ යාරිලා තමලි මං මේ උඹටයි කතා කළේ
සවන්දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. කඩොල් ඇතා. අතීතයේ යුද්ධවලදී හීලෑ කරන සතුන් යොදවා ගැනීම සාමාන්‍ය දෙයක්. ලංකාවේ චතුරංග සේනාව ගැන ඉතිහාසයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඇත් අස් රිය පාබල යනු ඒ සතරයි. තවද රහස්‍ය පණිවුඩ හුමාරු කර ගැනීම සඳහා පක්ෂීන්ද යොදා ගැනුණා. සන්දේශ කාව්‍යයට මුල් වූ පක්ෂීන් වන පරවි, සැලලිහිණි, ගිරා, කෝල්, හංස ගැනද අපි සාහිත්‍ය පොතපතින් කියවා තිබෙනවා. ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයින් අතරින් වංශකතාවේ නාමිකව සඳහන් වන පළමුව සත්වයා ලෙස හඳුන්වා ගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතයි. ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර දෙදාස් එකසිය හැත්ත පහකට පමණ පෙර පැවති මෙරට ප්‍රථම නිදහස් සටනයේදී රටේ ඒකී භාවය වෙනුවෙන් දෙවන්ත කාර්යභාරයක් ඉතු කළ නිසයි. මහාවංශයේ 22 පරිච්ඡේදයේ කඩුල්ලතා මුලින්ම හමු වූ සැටි විස්තර කර දෙනවා. ගාමිණී කුමරු උපන් දිනයේදී ඒ කුමරුගේ පිනට චත්තන්ත කුල ඇත්පැටවෙක් විල්තෙර පඳුරක ළඟ සිටියේදී කණ්ඩුල නම් විලිවැද්දාට හමු වුණා. වැද්දා මේ පිළිබඳව රජතුමාට දැන් වූ පසු මාලිගාවට ගෙන්වාගෙන එම සත්වයා පෝෂණය කර හදා වඩා ගත්තා. කණ්ඩුල නම් තැනැත්තා විසින් දැක රජමැදුරට බාර දුන් නිසා හෙතෙම කණ්ඩුල ඇත් රජු ලෙස නම් කෙරුණා. මෙය සිදු වුණේ මාගම්පුරේ කාවන්තිස රජු රජ කරන සමයේදී. ඇත්පැටව අල්ලාගත් තැන එතුමා චෛත්‍යයක් කළ පසු එය කණ්ඩුල් චෛත්‍ය නමින් හැඳින්වුණා. අනුරාධපුර ඉතිහාසයේ මුල් කාලයේදී සූරතිස රජුගෙන් පසු රාජ්‍ය හිමිවන්නේ දෙමළ පාලකයන් දෙදෙනෙකුටයි. ඒ දෙමළුන් දෙදෙනා සේන සහ ගුත්තිකයි. වසර 20ක් ඔවුන් පාලනය කළ අතර අසේල නම් සිංහල රජු වසර 16ක්ද ඔහු එළවා දැමූ එළාර වසර 40ක්ද රට පාලනය කළා. අනුරාධපුරයේ එළාර රජ වූ කාලයේදී රුහුණේ සිටියේ කාවන්තිස්සයි. මෙම සිදුවීම් අතරතුරදී ගැමණු කුමරා තරුණ බවට පත් වුණා. සේනාංක එකතු කරගත්ගෙන ඇත් අශ්‍රිය පාබල සමගින් යුද්ධයකට ගිය හමුදාවට එළාර රජතුමාගේ ශක්තිමත් බලකොටු බිඳ දමීමට උපකාරී වුණේ දසමහා යෝධයන් ඇතුළු කඩොල්ලැතයි. ලෝහෙන් කරන ලද දොර දෙදණින් හිඳ දෙදණින් ගල් සුණු ගඩොල් බිඳ යා දොරට පැමිණියා. යුද්ධයේ අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැගී ද්වණ්ඩ සටනක යොමු වන අතරදී එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන කුමරු කඩොල් ඇතා ලවා පර්වතයට දෙදලින් එන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරුමුවට පත් කළා. මේ විදිහට ගැමුණු කුමරු සමග ඉතා සමීපව කල්ගත කළ කඩොල්ලතා පසු කලෙක තම ස්වාමියාගේ වියෝපයෙන් කම්පා වීම නිසා රෝගාතුර වුණා. දුටු ගැමුණු රජුගේ ඇවෑමෙන් පසු රජ වූ සද්ධාතිස්ස ඇත්ගව්වන්ගේ උපදෙස් පරිදි කඩොල්ලතුගේ උපන් ප්‍රදේශය වූ මාගම්පුරයට යැව්වා. යුදගෙනාව දාගෙබ දෙසට නමස්කාර කරමින් මේ ඇතා මියගිය බවට ජනවහරේ කියවෙනවා. ඇතාගේ දේහය පොරමැඩිල්ල නම් ස්ථානයේ මිහිදන් කළා. එහිදී වෙන්කරන ලද ඇතාගේ දල යුගල සද්ධාතිස්ස රජතුමා කතරගම දේවාලයට පූජා කළ බවට අනුමාන කරනවා. අදටත් අලියතුන් මෙතන ගෙවසෙන බවත් එතනම කිසිම ගසක් නොපැලවෙන බවත් මිනිස්සු කියනවා. සුමිත් රණසිංහගේ කතරගම පුවත නම් ග්‍රන්ථයේ පෙරහැර මංගල්‍යයේ 6 දින චාරිත්‍ර අතරට කඩොල්ලතාගේ දලයුගල ප්‍රදර්ශනය කිරීම දක්වා තිබෙනවා. දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය සමග සමීප සම්බන්ධකම් ඇති කරගෙන සිටි නිසා සද්ධාතිස්ස රජු මේ දලයුවල මෙතනට පූජා කරන්න ඇති යනු සිටිය හැකියි. විජිතපුර වලකොටුවේ දොර අගුළු සිඳලූ ඒ විස්මිත ඇද්දල යුගල වසරක් පාසා කතරගම පෙරහැර මංගල්‍යය පවත්වන අවස්ථාවෙහිදී සියලුම ලාංකිකයන්ට දෙක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ඇසළ මාසයේදී පෙරහැර වීදි සංචාරය කරන විටයි.
Tejavanta Mahapimbala බාල ගජ දරුවන්නේ ఎందుకు బల నసాదమన్నో యోధవీర సవి ఫల ప్రజ్ఞాపతురన్నో ఉత్తమ దళదాహి సమత వడమ్మవన్నో
దివ్య బ్రహ్మ నర కెలగే
විදීමේ චාරිත්‍රය වසර 5000කට පමණ පෙර මියගිය මමීකරණය වූ පිරිමි පුද්ගලයෙක්ගේ ශරීරයක් සොයාගත් විට පුරාවිද්‍යාඥයන් දුටුවේ ඔහුගේ කන් දෙක විද තිබූ බවත් ශරීරයේ තවත් කොටස්වල පච්ච කොටා ඇති බවත්ය. ඒ වාගේම ඊජිප්තුවේ මමීකරණය වූ ටූටන් කාමන් රජුගේ කන් යුවලේද විදපු සාක්ෂි තිබුණා. බයිබලයේ මුල් පොත වූ ජෙනසිස් විස්තර වනුයේ ඒබ්‍රහම්ගේ පුත් අයිසෙකුත් තම බිරිය වූ රෙබෙකාට කරාබියොලක් තෑගි කළ බවත්. 1630 ගණන්වල අඳින ලද රූපයක ජෝර්ජියා රාජ්‍යයේ ඉමරටි පරම්පරාවේ තෙවැනි ජෝර්ජ් රජු කුරුසියක් සහිත ඔටුන්නක් හා එල්ලෙන කරාබියොලක් පැළඳි බව පේනවා. ඒ වගේම තවත් රූප රාමුවක ෂේක්ස්පියර් නම් එංගලන්තයේ බිහි වූ සාහිත්‍යදරයාද කරාබියොලක් පැළඳ සිටිනවා අපට දැකිය හැකියි. ඉතින් මේවායින් පෙනෙන්නේ එදා බටහිර ලෝකයේ සහ ආසියාවේද පිරිමි කරාබු පැළඳි බවයි. සාමාන්‍යයෙන් ආභරණ පැළඳන්නේ ධනවත් හා ප්‍රසිද්ධ පුද්ගලයන්. ආසියාවේ විශේෂයෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ කණේ ආභරණ පැළඳීම කලේ ග්‍රහදොස් ආදීන් ආරක්ෂා වීමටත් ශරීර ස්වභාව ලස්සන කිරීමටත් සමහර වෙලාවට අපල උපද්‍රව දුරු කිරීම සඳහා විවිධ රත්න වර්ග යොදාගත්තා. සුබ නැකතකින් කළ මේ කන්විදීමේ චාරිත්‍රය සඳහා පැරැන්නෝ කන්යෝලේ ස්වභාවයෙන්ම පිහිටි දෛවිකృత සිදුර තෝරා ගත්තා. උපතින්ම පිහිටි මෙම සිදුර තුළ සිරා දමනි තරුණස්ති ආදී කිසිවක් නොමැති බැවින් එම ස්ථානය සොයා බලා ඍජුව විධිකල්හි කිසිදු ලේ ගැලීමක් හෝ වේදනාවක් ඇති නොවන බව උන් විශ්වාස කළා. කන් විදින්නට කලින් දරුවා නාවා පිරිසිදු කොට සෙත් පිරිත් ගායනා කර ජයමංගල ගාථා අෂ්ටකාදී ආශිර්වාද කරනවා. මේවා සිදුවන්නේ විෂ කලාව නැති දිනයයි. සාමාන්‍යයෙන් මෙම චාරිත්‍ර සඳහා තෝරාගන්නේ උදේ කාලයයි. කනේ විදීම සඳහා සුදුසු ස්ථාන 13ක් ඇති බව අද දින සොයාගෙන තිබෙන බව පේනවා. ගැහෙන පිරිමි දෙගොල්ලටම වර්තමානයේ මේවා විදින්නේ නැකත් බලා නොවේ. වෛද්‍යවරුන් ඒවා වෛද්‍ය උපදෙස් මත කරනවා. දින දෙකක් තුනක් යනතුරු විදපු තුවාලයට මධ්‍යසාර ටිකක් හෝ ඕඩිකලොන් ටිකක් හෝ යොදනවා.
ඉඟි මුවින් සිනාසේ එහෙන් හඳින් කොඳුරමින් එදාකි කිරිමල් සීමග කාට ඇසේ කාට ඇසේ
ආල කතන්දර රහස් කියනවලු උන්නුන් අපි ගැන කතා කරනවලු
ලංලං වීලා
ලංලං වීලා මාල පබලු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක් නීවිලු විනර මහේ විනර මහේ හිතට හිතක් නැත මිහිම හිතක් නැත බිනර මලක් ළඟ බමර නඩක් ඇත
ලංලං වීලා ඉඟි මුවින් සිනාසේ එහෙන් හඳින් කොඳුරමින් එදාකි ඉරිමල් සීපද තාම ඇසේ තාම ඇසේ.
තණ්ඩලී කියන්නේ කවර දෙයකටද? අපි කුඩා කල අසා තිබ්බු කරත්ත කවියක් තමා මේක. තණ්ඩලී දෙන්න දිපොලි දක්කනවා කටු කැලි ආශ්‍රය කරගෙන සීටි ප්‍රනාන්දු නම් ගායකයා අපූර්වට බරබාගේ යන ගීතය ගැයීමෙන් එම කවිය වඩා ජනප්‍රිය තත්ත්වයට පත් කළා. ඉතින් මොකද්ද මේ තණ්ඩලි? අපි දන්නවා පෙරණි කාලේ දුම්රිය, බස්රිය සහ වෙනත් වාහන නැති දවස බඩු බහිරාදය ගෙන ගී කරත්ත වලින් බව. බටහිර රටවල අශ්වයින් බර ඇද්දත් ලංකාවේ බර ඇද්දේ ගොන්නුයි. සමහරු බූරුවන්ද යෙදෙව්වා. එක් කොනෙක් බැඳි කරත්ත තනි ගොන් කරත්තය ලෙසද, ගොනුන් දෙන්නෙක් බැඳි තරමක ලොකු කරත්ත බර කරත්ත ලෙසින්ද හැඳින්වුණා. කරත්ත හිමියා එදා ගැල් හිමියා ලෙසින් හැඳින්වුණා. වැඩිතුර ප්‍රමාණයක් යන කරත්ත බොහෝ විට තම ගමන් මහන්සියෙන් නැති කිරීම සඳහා තමන්ද සතුන්ද සමග ගාල් වල රාත්‍රිය ගත කළා. කෑම බීම සැපයූ ගාල් කරුට යම්කිසි මුදල් ප්‍රමාණයක් කරත්ත කරුව දුන්නා. සමහර අවස්ථාවල් වලදී බර අධික වීම නිසා කඳුකර පාරවල් වල ගවයන් දෙදෙනෙකුට ගැළ ඇදීමට අපහසු වුණා. එවිට කරත්තේ ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදවීම සිදු කළා. එවිට ගවයන් හතර දෙනෙක් ගැළ ඇදීම කළ අතර ගැළ ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්වුවා. තණ්ඩලේ යනු ගවයන් හතර දෙනෙක් හා ගැල් කරුවන් දෙදෙනෙකු සමන්විත කරත්තයි. බදොල්ල මහියංගන පාරේ යන බර කරත්තවල අදටත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයෙකු ඉදිරියෙන් බැද දැකීම සිදු වෙනවා. ඉතින් ගවයන් තිදෙනා ඇතුළු කරත්ත භාවිතයට තවමත් තණ්ඩලේ වචනය පාවිච්චි කරනවා. ගැල් කීපයක් එකට ගමන් ගන්න අවස්ථාවන්හිදී ඉදිරියෙන්ම නායකත්වය ගන්නේ පළපුරුදු ගැල්කරුවෙක්. ඔහුටත් සමහරු තණ්ඩලේ ලෙස හඳුන්වනවා. සතුන් මුල් කරගෙන තණ්ඩලේ ක්‍රියාදාමය අනුගමනය කිරීම අරුමයක් නොවේ. යකඩ දුම්රියකට පවා එදා කඩුගන්නාව කඳ නගින්න බැරි වුණු විට පිටුපසින් තවත් යකඩ දුම්රිය එන්ජිමක් යොදවා තල්ලු දැමීම දුම්රිය දෙපාර්තමේන්තුව කළ දෙයක්.
දක්කනවා කටු කැලේ
බතට කන්න බැරි බතලේ ගල කන්ද. කොළඹ නුවර පාරේ යන විට පහළ කඩු ගන්නාවේදී දකින්න පුළුවන් සුන්දර දසුනක් තමයි බතලේ ගල කන්ද. දුරට පෙනෙනසේ කන්ද ආසන්නව දකින්නට මාවනැල්ලේ අරණායක පාරේ ගමන් කර ගැවිලි පිටියෙන් හැරි දෙබත්ගම පාරේ ගිය විට හත්ගම්පොළ මහා විදුහල අසලින් කන්ද තරණය කිරීමට ආරම්භ කළ හැක. බටහිර ජාතීන් ලංකාවට පැමිණි පසු ඔවුන් නුවර බලා යන විට ඔවුන්ගේ දැඩි අවධානයට පත් වූ කන්දක් තමයි බතලේගල කන්ද. ලන්දේසි යුගයේදී ඔවුන් යටතේ සේවය කළ ජර්මන් ජාතික ආර් රේවන් හාට් තම මව්බසින් පොතක් ලිව්වේ 1744. ඔහු බතලේගල කන්ද සිතුවමකට නගා තම පොතට ඇතුල් කළා. 1852 මේ ග්‍රන්ථය ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබුවා. හාත් තම සිත්තම නම් කරන්නේ කොෆින් රොක් හෙවත් මිනි පෙට්ටි කන්ද යනුවෙන්. ඉන් පසු ඉංග්‍රීසියෙන් 1796 පහත රට අල්ලගත් පසු උඩරට රජු වෙත දූත පිරිසක් කැරියා. එම දූත පිරිසේ ගමන්ගත් මැහෝනි නම් නිලධාරියා බතලේගල කන්ද සීනි කැටයක ආකාරයට දැක්කා. ඔහු එයට ස්වීට් පොටේටෝ රොක් ලෙස නම් කළා. පසු කලෙක ඉංග්‍රීසියෙන් උඩරට යටත් කරගත් පසු කොළඹ නුවර පාර සාදා ගමන් බිමන් වැඩි කළා. නිතරම පාරේ යන ඔවුන්යට බයිබල් රොක් ලෙස ඇඳින්නුවා. මන්ද එය මේසයක් මත තබන ලද බයිබලයක් ලෙස පෙනුණු නිසා. මෙම ගල සීගිරි ගලට සමාන බවක් පෙනෙන නිසා ගැමියෝ මෙයට පුංචි සීගිරිය කියන්න පෙළඹුණා. බතලී ගල කන්ද මුහුදු මට්ටමේ සිට උස අඩි 2780ක් වෙනවා. පර්වතයේ පමණක් අඩි 540ක් උසයි. පර්වත මුදුන තන පඳුරු වලින් යුත් මීටර් 850ක් පමණ විහිදී ගිය තැනිතලාවක්. පර්වත බිමෙන් කොටසක් බෞද්ධ විහාරස්ථානයකට වෙන් කර තිබෙනවා. භාවනා කිරීමට මෙන්ම වෙනත් ආගමික කටයුතු සඳහා එතනට පිරිස් එනවා. මෙතන කුරුළු වර්ග රැසක් ජීවත් වෙනවා. ඒ වගේම අලංකාර සමනල්ලුද ජීවත් වෙනවා. බතලීගල කන්දට උතුරින් අලගල්ල කන්දත් දකුණින් සාමසාර කන්දත් නැගෙනහිරින් අම්බුලුවාම කන්දත් බටහිරින් ඌරා කන්දත් වටේ හැඩ ගැස්වී තිබෙන බව අපට පෙනෙනවා. මේ දෙක්කූ කඳුවලින් වටවී හුදකලාවේ බතලේ කන්ද අදටත් පැවතෙනවා. පුරාණයේදී ජනකවියාගේ ඇසට මේ කඳුවලල්ල පෙනුනේ මෙන්න මෙහෙමයි. බතට කන්න බැරි බතලේ කන්ද, අලට කන්න බැරි අලගල්ලේ කන්ද, හුනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද, මෙකඳු තුනට නායක සම නොල කන්ද. Thank you.
api api raje sebalu api sebalu api sebalu api api raje
ජන්මභූමි අසන්නෙනි කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබින් සමුගන්න වේලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත්නායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි අපි ඔබ යලි හමු වෙන තුරු මේ අවුරුදු කවි පෙළ සමගින් අපි ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
නිල්ලහසේ පෙතිරියන්නේ කොහාගේ ගී නද රැව් දෙන්නේ අවුරුදු එන බව ගමටම කියමින් තැන තැන පියඹන්නේ ගේ දොර සැම පිරිසිදු කරලා අටකොටු සරුවට පුරවාලා අඹුදරු සමගින් අවුරුදු කෑමට ගොවියෝ සැරසීලා උංචිලි ගස් බැඳ සවි කරලා සිනහව මුහුණේ රඳවාලා දරුවන් වාරං කියමින් පැද්දේ මිහිරිය ඒ සද්දේ කැවුම් කොකිස් පුං ගෙඩි අලුවා මුළු තැන් ගෙයි සුවඳත් එනවා රස කර කෑමට කට නලියනවා අවුරුදු ලං වෙනවා උදෙන්ම නැගිටා මුව දොවලා අලුත් ඇඳුම් ඇඳ සැරසීලා කෑමද බීමද මේසෙහි තබලා අවුරුදු කන්න ළඟයි කාබී ගනු දෙනුවන් කරලා වැඩිහිටි දෙමාපියන් වැඳලා අවුරුදු සෙල්ලම් ජයටම කරලා සතුටෙන් දවස නිමයි මේ වගේ ඊළඟ අවුරුද් දේ ලංවෙමු සෑම ආදර මෙත් දේ සාමය සතුටද එක් කරමින් අපි නැවතත් හමු වේවා
ruvaruna pad badana Let me පෙට ගමක් උඩ සුට්ටු දෙකක් ඇද සුට්ටු දෙකක් ඇද
කුරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැවුදේ